ගරු සමම්මලී ගුණසිංහ මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 13ක් කාලයක් තියෙනවා.
ගරු කාර්ක සභා තුමියනි, මුලින්ම මම කියන්න කැමති බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳුම් ස්ථානයේ සහ මේ වධකාගාරයේ පිහිටීම සම්බන්ධව පැවැත්වෙන කොමිෂන් සභා වාර්තා ගැන තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් මම මේ කතාව කියලම් පටන් ගන්න. ගෙම්බ දැනගන්න ඕන ගෙම්බගේ තරම. නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ නැත්තම්? නැත්තම් ඉතින් කටේ හයිය තිබ්බට ආයෙ ඉතින් මැරෙන්න තමයි වෙන්නේ. මේ ගෙම්බ දන්නේ නැහැ ඒක. මම මේ ගෙම්බෙක් ගැන කතා කරේ. ඊළඟට මම මේ වෙලාවේ කියන්න කැමති මේ අපේ රටේ ජනතාවට මාර්තු මාසයේ මූලික වැටුප 33,340යි. මේ එක අපේ වැඩ කරන ජනතාව මේ දාලා තියෙන පෝස්ට් එකක්. මගේ මාර්තු මාසයේ මූලික වැටුප 33,340යි. අප්‍රේල් මාසයේ 49,005යි. ඇත්තටම මේ වෙලාවේ මේ ආණ්ඩුවට නෙවෙයි ස්තුති කරන්න ඕනේ, මම මේ කතාව පටන් ගන්නෙ මේ ආණ්ඩුව ගේන්න මහන්සි වුණ අපේ රටේ දසදහස් ගණන් මිනිස්සුන්ට තමයි මේකේ ගෞරවය යන්න ඕනේ. මොකද අද මේ යම් ජයග්‍රහණයක් අපේ රටේ ජනතාව ලබනවා නම් ඒ ජයග්‍රහණය ඕපපාතිකව පහළ වුණ එකක් නෙවෙයි. මේ සියලු ජයග්‍රහණ වෙනුවෙන් හෙට දවසේදීත් මේ කෑ ගහන අයට ඒගොල්ලගේ දරුවන්ට හදන මේ රට හදන්නේ ඉතා විශාල ජනතාවගේ කැපකිරීම් මත ගොඩ නැගුණු මිනිස්සු, එහෙම නැත්නම් මන්ත්‍රීවරියන් අද මේ රටේ ජනතාව මෙතනට එවලා තියෙන නිසා. ඒ වගේම තමයි දැන් මේ අහනවනේ මේ වගේ බටලන්ද ගැන කතා කරන්න කාලයක් ඇති වුණේ ඇයි? එහෙම කාලයක් බිහි කරේ කවුද කියලා? එහෙම කාලයක් ඇති වුණේ බිහි කරේ කවුද කියලා මට හිතෙන්නේ කොමිෂන් සභා වාර්තා කීපයක් තියෙනවා. ඒ වාර්තා ටික හොඳින්ම අධ්‍යයනය කරොත් හොඳයි. මොකද අපි දන්නවා අපි අපේ ජීවිතවලට ආදරේ. අපේ රටේ අම්මලා තාත්තලා තම තමන්ගේ ජීවිතවලට මිනිස්සු ආදරේ. ඒ වගේම තමයි අද අපේ ප්‍රතිපත්තිය අපේ රටට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වෙනුවෙන් තමයි අපි මේ සියලු දෙනාම මහන්සි වෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් යුද්ධයක්, කිසිම කෙනෙක් අනීතික තත්වයකට පත්වෙන වෙලා යම් කිසි හිරිහැරයකට පත්වෙන තත්වයකට අපි කවුරුත් කැමති නෑ. හැබැයි අපි දන්නවා මේ රටේ ඒ පුතාන පියානෝලා හදපු වටපිටාව නිසා අද පුතානෝලට දුවානෝලටවත් හරියට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා මේ රටේ මොකද්ද සිද්ධ වුණේ කියලා. පියානෝල කරපු දේ පුතානෝලට තේරුම් ගන්නත් බෑ, දුවානෝලට තේරුම් ගන්නත් බෑ. ඇයි ඒ? ඇයි ඒ? ප්‍රශ්නේ අල්ලගන්නේ වලිගෙන්. ප්‍රශ්නේ වලිගෙන් අල්ලගත්තට පස්සේ වෙන දේ තමයි අර තමන්ගේ පියානෝල කරපු දේ පුතානෝලට තේරුම් ගන්න බෑ. ඒකට නිසි දඬුවම අපේ රටේ ජනතාව දීලා තියෙනවා. එහෙම නැද්ද? ඒ නිසා ප්‍රශ්නේ හරියට අල්ලගෙන ඒ තැනින් නිවැරදි වෙන්න එතකොට පුළුවන් පියානෝලට වැරදුන තැන පුතානෝලට හරියටම හොයාගන්න. ඒ නිසා ඉගෙන ගන්න, ජනතාවගෙන් ඉගෙන ගන්න, තමන්ගේ පක්ෂය තුලින් ඉගෙන ගන්න අවස්ථාවක් නැත්නම් ජනතාවගෙන් ඉගෙන ගන්න, ජනවරමෙන් ඉගෙන ගන්න. එහෙම නැත්නම් ආණ්ඩුව දිහා බැලලා ඇයි මෙච්චර කැපකිරීම කරන්නේ? තවත් මේ තරම් ජනවරමක් තිබිලත් ඇයි ඔබට අපි අහුම්කම් දෙන්නේ? ඇයි ඔබ කියන දේවල් ගැන අපි හිතන්නේ? ඇයි මේ රටේ ජනතාවට තව තවත් ජනතාව වෙනුවෙන් අපි මහන්සි වෙන්නේ? ඒ මහන්සි වෙන්නේ මුකුත් නිසා නෙමේ, ඔබටත් අපිටත් අනාගතයේදී දරුවන්ට රටක් හදන්න ඕන නිසා. ඒ කැපකිරීම ඉතිහාසයේ අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් කරා වගේම ඉතිහාසයේ අපේ රටේ ජනතාව කරා වගේම හෙටත් අපි කරනවා. මේ සියලු දෙනාටම යුක්තියක් ඉෂ්ට වෙන්න ඕනේ. අනේ මේ කවුරුත් අපිට කියන්න ඕනේ උගන්නන්නත් ඕනේ අරයට ලියුමක් දාන්න මෙයාට ලියුමක් දාන්න ලියුම් දාන්න නෙමෙයි අපිව පත් කරේ පින් පමුණුවන්න නෙමෙයි අපිව පත් කරේ ඉන්න එහාට ගිහිල්ලා මේ රට හදන්න ඒ ඉතිහාසයේ අපේ ඒ විරෝධාර මිනිස්සු පැතුව සමාජයේ රට හදන්න අපිව මෙතෙන්ට එව්වේ අනේ ලියුමක් දාන්න ඒගොල්ලෝ කරන වැඩ අපිට කරන්න බෑ ඒ නිසා අපි මේ කොමිෂන් සභාව මේ ගැන දකින්නේ බටලන්ද කොමිෂන් සභාව මේ වார்த்தාව ගැන දකින්නේ ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා අනිත් වார்த்தා වගේම ඒ නිසා මම තමයි කිව්වේ නැවතත් ඉගෙන ගන්න කියලා ජනතාවත් එක්ක එකතු වෙලා තරුණ තරුණියන්ගේ අදහස් දැනගෙන දේශපාලන ව්‍යාපාරයක් මහ පොළවේ හැදෙද්දී ඒකට අපි හිතන්නේ නෑ මේ රටේ සාම්ප්‍රදායික වාමාංශිකයින් වගේම සාම්ප්‍රදායිකව එදා බලයේ හිටපු දේශපාලන පක්ෂත් කැමති වෙයි කියලා. අපි දන්නේ මේකට කැමති නෑ කියලා. අද වුණ දේ මිට කලින් වෙලා එනවා. අද වුණ දේ මිට කලින් වෙලා. ඒ නිසා තමයි රෝහණ විජේවීර සහෝදරයා 1978 පළාත් පාලන ඡන්දයට ඉල්ලන්න ඕනේ කියලා එද්දිත් එදා පැවතුන ආණ්ඩුව මැතිවරණයේදී ඉල්ලන්න දෙන්නේ නැහැ. හැබැයි නතර වෙන්නේ නැහැ. කම්කරුවෝ ශිෂ්‍යෝ ජනතාව සංවිධානය කරනවා. ගෙවල් වලට යනවා. දේශපාලනේ උගන්වනවා. පුරවැසියාට රටේ දේශපාලන අයිතිවාසිකම් කියලා දෙනවා. හැබැයි 1981 එදිත් අපි දකිනවා එහෙම දේශපාලනය කරලා හරි අමාරුවෙන් ජනතාව අතරට ඇවිල්ලා කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් සංවර්ධන සභාවලින් 8%ක් ගන්නවා ඡන්ද 8%ක් ගන්නවා එන්නේ මිනිසුන්ගේ කැමැත්ත හැබැයි අන්න බය වීම ඇති වෙනවා 1982 වෙද්දී ජනාධිපතිවරණය පැවැත්වෙනවා ඒ ජනාධිපතිවරණයටත් රෝණ විජේවීර සහෝදරයා ඉදිරිපත් වෙනවා ඒ ජනාධිපතිවරණයේදී අන්න ඉවස ගන්න බැරි දෙයක් වෙනවා ඉතින් පියානෝලට සිද්ධ වෙන්නේ මොකක්ද තුන්වෙනි තැනට පත් වෙනවා ජනාධිපතිවරණේ ඡන්දේ අනිත් විශාල වාමාංශික එදා හිටපු සාම්ප්‍රදායික නායකයින්ට විරුද්ධ වඩා ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා ඒකෙන් හොඳටම බය වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ 82 අපි දකිනවා දෙසැම්බර් වලදී මහමැතිවරණයේ තියන්නේ නැතිව මහමැතිවරණයේ කල් දාලා ජනමත විචාරණයක් තියෙනවා මේ ජනමත විචාරණය තියලා නිකන් ඉන්නේ නැහැ පෙරදුන තැන්වලට ආයේ ඒගොල්ල ආණ්ඩුව පෙරදෙන තැන්වලට ආයේ අතුරු මැතිවරණක් තියෙනවා මේ අතුරු මැතිවරණ තියෙමින් හැබැයි ඒ වලට මුහුණ දෙන විපක්ෂයක් විදිහට මුහුණ දීලා මේකේ සිද්ධ වෙන අකටයුතුතාවලට විරුද්ධව අධිකරණයට යනවා රෝණ විජේවීර සහෝදරයා එදා ඒ අධිකරණයට ගිහිල්ලා ඒ තීන්දුවට අභියෝග කරන්න පුළුවන් කොන්දක් තියෙන නායකයෙක් විදිහට ප්‍රජාචන්ත්‍රවාදීව දේශපාලනය කරනවා මට ඒකයි කියන්නුනේ ඊට පස්සේ අපි දැක්ක මේ 82න් පස්සේ අපේ රටේ ඇතුණ කළු ජූලිය තුල සිද්ධ වුණේ මොකද්ද කියලා ඒ වගේම ජාතිවාදී කෝලහල යාපනය ඒ වගේම උතුරු නැගෙනහිර තුල ඇවුලුවේ කවුද කියලා මේ ජාතිවාදී කෝලහල නිසා සිද්ධ වුණ දේ තමයි උතුරේ ඉන්න ජනතාව සරණාගතය වුණා රට දාලා ගියා මේක ඇති වුණේ ඇයි කවුද කරේ මේකට එදා රාජ්‍ය අනුග්‍රහය දීලා මේ දේපල හානි කරපු ඒවා ඒ අපේ ද්‍රවිඩ ජනතාවට සරණාගතය කරපු හැටි දැන් අමතක වෙලා තියෙනවා කට්ටියට හැබැයි එදත් ජාතිවාදී උස්සලා මොකද්ද කරේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දේශපාලනය කරපු කණ්ඩායම් මර්ධනය කරන්න ඇවිල්ලා තහනම් කරනවා ජනතා විමුක්ති පෙරමුණත් තවත් වාමාංශික කණ්ඩායමක් හැබැයි මේ කොමිෂන් වார்த்தාවේ තියෙනවා මේ ජාතිවාදී කෝලහලවලට කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ හැබැයි ජාතිවාදී කෝලහලවලට සම්බන්ධයි කියලා එදා තමන්ට ඕන දේ කරගන්න සූදානම් වුණ එදා පුතා පියාණෝණ කරපු දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවා හැබැයි ඒ තහනම් කරත් ඒ පිළිබඳව තොරතුරු හැම කෙනෙකුටම ප්‍රෝණ විජේවිරි සහෝදරයා ලියනවා සියලු මානව හිමිකම් සංවිධාන වලට සියලු රාජ්‍ය නායකයන්ට හැබැයි අන්තිමට පිළිගන්න සිද්ධ වෙනවා කිසිදු ජාතිවාදී කෝලහලයකට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ නැහැ කියලා මේ වාර්තාවෙත් ඒක කියනවා ১৯৮৩ ජූලි ජාතිවාදී ගැටුම් පැවති කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ නව සමාජ පක්ෂයේ ක්‍රියාකාරීන් අතරින් එක් අයෙක්වත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වැරදි කරුවන් වෙලා නැහැයි කියලා රනිල් වික්‍රමසිංහ එදා හිටිය ඇමති සාක්ෂි දෙමින් කියනවා. හැබැයි තහනම් කරා
ගරු මන්ත්‍රීතුමිය තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඔබට.
තහනම් කරලා ඒගොල්ලන්ට ඕන වුණ දේ තමයි රට ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කිරීම තැනකට අරන් ගියා. ඒ නිසා එදා රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරා. රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරලා විවිධ කණ්ඩායම් ඇති කරලා අපේ රට තුල ඒකට සිංහල දෙමළ මුස්ලිම් උතුරු නැගෙනහිර හැම කෙනෙක්ම බිලි වුණා. එනිසා තමන්ගේ දරුවෝ අහිමි වුණා. දැන් මෙතන කතා කරනවා පුතා නෝල ඇවිල්ලා යුද්ධයක් තිබ්බනම් ඒකට කඳවුරු තියෙන්න ඕනේ. ඒකට දඩුවම් දෙන්න ඕනේ කියලා. පාසල්වල ඉගෙනගත්තු අවුරුදු 14 15 16 දරුවෝ ඒගොල්ලන්ට මොකද කරේ? කොහොමද අතුරුදහන් වුනේ? කොහොමද මේ වදකාගාර තුලට ගියේ? එතකොට මේ රටම ගිනි අරගෙන අපේ අම්මලා රට ඇතුළතුල වගුරපු කඳුළු වල ප්‍රතිඵලයවත් මේ ඉන්න විපක්ෂයට ඒකවත් දැනෙන්නේ නැහැ. මොනතරම් කඳුළු මොනතරම් වේදනාවක් එදා අම්මලා තමන්ගේ දරුව වෙනුවෙන් ඇඹිලි පිටියේ ඇතුළු පාසල් කීපයක දරුවෝ අවුරුදු 14යි 15යි 16යි 17යි එහෙමවත් දැනෙන්නේ නැහැ. දැන් එහෙම දැනෙන්නේ නැති අය තමයි මේ කමිෂන් සභා වාර්තාව ගැන මේ කියන කතා ඇහුවම මේ රටේ ජනතාවට මේ එක ඡන්දයක්වත් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම තමයි 1988 මාර්තු 8 වෙනිදා අපි දන්නවා මාර්තු 8 කියද්දි කාන්තා දිනේ. හැබැයි එදා 1988 දී ගාල්ල කරාපිටිය රෝහලේදී දීපිකා මුතුහෙට්ටි සහෝදරියවයි චාමිනි ගීතාංජලි සහෝදරියවයි අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන සිද්ධ කරන දේ මොකද්ද? වදකාගාරවලට ගෙනියලා මරණ එක විතරක් නෙමේ කරේ, 100,000 වාරයක් ලිංගික හිංසා කරලා දූෂණයට පත් කරලා මැරුවා. මේ වද යුද්ධයක් ඇතුළේ වෙන්න ඕනේ. අපේ සහෝදරියන් අපේ අම්මලා කී දෙනෙකුට මේ විදිහට අපරාධ කරාද? දරුවන් කී දෙනෙකුට මේ රටේ අපරාධ කරාද? ඒ නිසා දැන් මේ එදා අපේ අම්මලාගේ කඳුළු වලට අපේ සහෝදරියන්ගේ වේදනාවට සාධාරණයක් කරන්න ඕනේ. ඒ සාධාරණයක් කරලා තියෙනවා අපේ රටේ ජනතාව. ඒ නිසා මේ සියලු කඳුරු වල දුක් විඳපු මැරුණ එවගේම ගෙවල් ඇතුලේ 100,000 ගණන් කඳුළු වගරපු අපේ කාන්තාවන්ට අපේ සහෝදරියන්ට අපේ දරුවන්ට සාධාරණයක් වෙන්න ඕනේ. ඒ සාධාරණයක් වෙන්න නම් අපි මේ වලින් පාඩම් ඉගෙනගෙන තියෙන්නේ. ඒ පාඩම් ඉගෙනගෙන යුක්තියක් සාධාරණයක් මේ රටට සියලු දෙනාටම වෙන්න ඕනේ. උතුරේත් දකුණේත් නැගෙනහිරත් හැමතැනම ඒ සාධාරණේ ඉෂ්ට කරන්න අපි එදත් අදත් හෙටත් ඊටත් වැඩිය කැප වෙනවා කියමින් සියලු දෙනාටම ඒ සඳහා අපේ රටේ ජනතාවට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.